නොන ප්‍රශ්නය මම කියනවා ලියාගන්න පුතේ. දේවානම් පියතිස්ස රාජ්‍ය යුගයේදී, දේවානම් පියතිස්ස රාජ්‍ය යුගයේදී සුවිශේෂ සිදුවීම් කෙටියෙන් ලියා දක්වන්න. දැන් ඔන්න එහෙනම් අපි ඔන්න මෙතෙන් පටන් යන්නේ. එහෙනම් දේවානම් පියතිස්ස රජතුමාගේ කාලයේ අපේ රටේ සිදු සුවිශේෂ සිදුවීම් එක පාටම කියයි. දැන් මොනවාද කියන දේවල් තියෙන, මොනවාද? ඔන්න කියනවා ඇහෙනවා, මොනවාද? ලංකාවට බුදු දහම ගෙනවීම නේද? එහෙනම් පළවෙනි එක විදියට අපිට ගන්න පුළුවන් බුදු දහම ගෙන. හැබැයි බුදු දහම ඒක ඔයාලා පළවෙනියටම කිව්වහම ඊට වඩා ඉස්සෙල සිද්ධ වෙච්ච දෙයක් යට යනවා. ඒ නිසා බුදු දහම ගෙනේම අපි දෙවනි කරුණ විදියට තියලා මෙන්න මේ දේවානම් පියතිස්ස යුගයේ රාජ්‍යත්වයේ යම් කිසි වෙනසක් වුණා. මතකද ඒක? රාජ්‍යත්වයේ යම් කිසි වෙනසක් වුණා. මොකද්ද මේ දේවානම් පියතිස්ස යුගයේ රාජ්‍යත්වයේ වෙනසක් වීම? එහෙනම් ධර්මාශෝක රජතුමා එවනවා මෞර්ය රාජ්‍ය පිළිවෙලට, මෞර්ය යුගයේ රාජ්‍ය පිළිවෙලට දේවානම් පියතිස්ස රජතුමාට රජ වෙන්න කියන පණිවිඩේ. එහෙනම් ධර්මාශෝක රජතුමා පණිවිඩයක් කියවන මේ තමන්ගේ නොදුටු යාළුවට, ඔබ රජ වෙන්න මෞර්ය යුගයට, මෞර්ය විදි, මෞර්ය පිළිවෙලට රාජ අභිෂේකයක් ඔබ කළ යුතුයි කියලා පණිවිඩයක් කියවනවා. ඒ හරහා අපේ රටින් දේවානම් පියතිස්ස රජතුමා ගේ දූත කණ්ඩායම හරහා මෙයාට රජවීම සඳහා ලැබෙනවා, මෞර්ය යුගයට නැවත රජවීම සඳහා රාජ කකුද බාණ්ඩ. ඔන්න පළවෙනි එක. එහෙනම් මෞර්ය පෙළපතේ ක්‍රමයට රජවීම කියන එක ලියලා ඔගොල්ලෝ එක කරුණක් විදියට ඒකට දේවානම් පියතිස්ස රජතුමාට ලැබෙනවා රාජ කකුද බාණ්ඩ. මොනවද මේ රාජ කකුද බාණ්ඩ කියන්නේ? මොනවද මේ රාජ කකුද බාණ්ඩ? මොනවද මේ එවනවා ධර්මාශෝක රජතුමා මේ දේවානම් පියතිස්ස රජතුමාට නැවත රජවීමේදී අවශ්‍ය, රජ කෙනෙක්ගේ අවශ්‍ය රජ ඇඳුමේ නේද, රජ ඇඳුමේ අවශ්‍ය අංගෝපාංග ටික එවනවා. ඒකට තමයි රාජ කකුද බාණ්ඩ කිව්වේ. එකක් තමයි නලල් පට, ඊට පස්සේ ජත්‍රය, ඊට පස්සේ මගුල් මඩුව, ඊට පස්සේ රන් මිරිවැඩි සංගලක් එවනවා, ඔටුනු, ඊට පස්සේ කන් පළඳනා, ඊළඟට රන් කෙන්ඩිය, මෙන්න මේ වගේ රාජ කකුද බාණ්ඩ එවනවා. කාටද මේ රජතුමාට දෙවනි වරටත් රජවීම සඳහා. හරි නේද? දැන් අපි දේවානම් පියතිස්ස රජතුමා කිව්වට මේ රජතුමාගේ මුලින්ම නම් මොකද්ද? තිස්ස. එහෙනම් ධර්මාශෝක රජතුමා කියනවා, තිස්ස ඔබට මම එවනවා නාමයක්, අභිධානයක් එවනවා. එහෙනම් ඔන්න ඒ අනුව තමයි දේවානම් ප්‍රිය, දෙවියන්ට ප්‍රිය වූ තිස්ස කියලා. එහෙනම් දේවානම් ප්‍රිය කියන අභිධානයත් එවනවා මේ සමගම ධර්මාශෝක රජතුමා. එහෙනම් පුතේ දැන් ඔන්න අපිට ලැබිච්ච පළවෙනිම දායාදය ධර්මාශෝක යුගයෙන් අපිට සිදු වෙච්ච සුවිශේෂ සිදුවීම රජවීම සම්බන්ධ ඔන්න නව අලුත් ක්‍රමය දේවානම් පියතිස්ස යුගයෙන් ආරම්භ වෙනවා. ඊළඟ එක තමයි අන්න දෙවනි කරුණ විදියට ඔබේ ප්‍රශ්නයට ලියන්න පුළුවන් මොකද්ද? මොකද්ද ලියන්න පුළුවන්? ශ්‍රී ලංකාවට බුදු දහම පැමිණීම. ලංකාව බුදු දහම ගස්ගල් වන්දනාව තිබුණේ. එතකොට අපිට දැනෙනව නම් ගසක්, මහා වෘක්ෂයක් දැකෙනව නම්, දකින්නව නම් අපි ඒකට බය වුණා. බය වෙලා අපි ඒක දේවත්වයකට ආරෝපණය කරා. අපිට ගහක් ගලක් මේ වගේ දෙයක් අපිට බයක් දැනෙනව නම්, අපිට පුදුම සහගත සිදුවීමක් මේ හරහා වුණා නම්, අපි ඒ දේවල් වලට වැස්සට මේ හැම දෙයකටම අපි දේවත්වය ආරෝපණය කරන් හිටියේ. එහෙමනම් ධර්මාශෝක යුගයේදී මේ බුදු දහම ලංකාවට ගෙන ඒමත් සමග අර අපේ ගස්ගල් වන්දනාවට මොකද කරේ? අර්ථයක් දුන්නා. නේද? එහෙනම් ප්‍රතිමා කලාව ආවා නේද? ප්‍රතිමා වන්දනාව ආවා. ඊට පස්සේ චෛත්‍ය වන්දනාව ආවා. ඊට පස්සේ පසු කාලීනව ගසක් අපි ගස් වලට වන්දනා කරපු එකට මොකද්ද? ශ්‍රීමා බෝධියගෙනු මම ඒක ඊළඟ කරුණ විදියට කියන්නම්. මෙන්න මේ වගේ අපිට බුදු දහම ලංකාවට ලබා දීලා මේ බුදු දහමෙන් අර්ථවත් ධර්මයක් සහ අර්ථවත් අවබෝධයක් අපිට ලබා දෙන්න යොදාගත්ත රාජ්‍ය ප්‍රවේශ යුගයක් විදියට පෙන්වන්න පුළුවන් අපිට දේවානම්පියතිස් යුගයේ උදාහරණයක්. ඔයා හිතන්න පුතේ ඕගොල්ලෝ මොනවාද මේ ඔය මේ මොනවාද මේ මිහින්තලා ආශ්‍රිතව තමයි මේ මිහිඳු මහරහතන් වහන්සේ තමයි බුදුදහම රැගෙන ආවේ. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ ධර්මාශෝක රජතුමාගේ කියන්නේ අගබිසවක නෝ බිසවකගේ පුතෙක්. එතකොට මේ පුතා තමයි මහණමෙල ලංකාවට බුදුදහම අරගෙන ආවේ. ඇවිල්ලා මිහින්තලා ආශ්‍රිතව මිහින්තලාව ආශ්‍රිතව ලෙන්වල ලෙන්නේද ලෙන්න ආශ්‍රිතව භික්ෂූන් වහන්සේලා දැන් උදාහරණයක් පායියන් භික්ෂූන් වහන්සේ කියනවා පුතේ ඒ උන්වහන්සේ එන කාලේ වෙනකොටත් භික්ෂූන් වහන්සේලා මිහින්තලා ආශ්‍රිතව 5000ක් විතර ජීවත් වුණා කියලා. එතකොට ඒ තරම් ප්‍රමාණයක් මේ භික්ෂු ශාසනය ව්‍යාප්ත කරන්න දේවානම්පියතිස්ස යුගයේ මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහම ගෙනීමත් එක්ක අපිට ආලෝකමත් දෙයක් බවට පත් වුණා. ඔන්න ඕක එතකොට ඔන්න ලියන්න පුළුවන්. පළවෙනි මෙන්න එක මොකද දෙවනි කරුණ විදියට. හරි නේද? ඊට පස්සේ තුන්වෙනි කරුණ විදියට අපිට ගන්න පුළුවන් මොකද්ද? කරුණක් තව කරුණක් විදියට. ශ්‍රීමා බෝධිය වැඩම වීම. නේද? එතකොට ශ්‍රීමා බෝධිය වැඩම වීමත් සමග පැමිණි කවුද මේ ශ්‍රීමා බෝධිය රැගෙන? සංගමිත්තරණිය. එනම් මිහිඳු මහරහතන් වහන්සේගේම නැගණිය. එතකොට ඒ නැගණියත් මහණ වෙලා ලංකාවට ආවා. ලංකාවේ භික්ෂුණී ශාසනය සංගමිත්තරණිය හරහා ආරම්භ වෙනවා. එතකොට ඒ හරහා ශ්‍රීමා බෝධිය අපිට ගස කියන සංකල්පය අර්ථවත් වන්දනීය ස්ථානයක් බවට ශ්‍රීමා බෝධිය ස්ථාපිත කිරීමත් එක්ක ඔන්න සිදු වෙනවා. දැන් එතෙන්දි මම ඔගොල්ලන්ට වර්ධින තැනක් අහන. ඒ තමයි දැන් මං කිව්වනේ හැම එකටම ඔප්පු කරන්න තියෙනවා නම් සාහිත්‍ය මූලාශ්‍රයකින් ඔප්පු කරන්න ඕන මේ සිදුවීම්. එහෙම නැත්නම් සෙල්ලිපියක් තියෙනවා නම් ඒකෙන් ඔප්පු කරන්න ඕන. මං දැන් අහන ප්‍රශ්නය. ඒ තමයි ශ්‍රීමා බෝධිය රෝපණය කරන වෙලාවේදී දේවානම්පියතිස්ස රජතුමා චන්දනගම හා කතරගම හිටපු ශාස්ත්‍රීන්ට ආරාධනා කරා ශ්‍රීමා බෝධිය රෝපණය කිරීමේ උත්සවයට එන්න කියලා. ඕක බහුවර්ණයකට ඇහෙන තැන. මං ඔන්න මේ බහුවර්ණයකට ඒක ඕනනම් ඕගොල්ලන්ට තරුවක් විදිහට දාලිවෙලා මේ බහුවර්ණයට ඇහෙන තැන මාක් කරගන්න පුළුවන්. එහෙනම් චන්දනගම හා කතරගම ශාස්ත්‍රීන් මේට ශ්‍රීමා බෝධිය රෝපණය කරන වෙලාවේ ආරාධනා කරා. මේ ගැන සඳහන් වෙන්නේ මොකීද? මොන සාහිත්‍ය මූලාශ්‍රයද? මම මූලාශ්‍ර ටිකුත් කියන ඔන්න කියනකොට ඕගොල්ලෝ හිතලා කියන්න ඕන බලන්න. එකක් තමයි දැන් ශ්‍රීමා බෝධිය රෝපණය කරන එක ගැන මේ සිදුවීම. ඔන්න මං කියන ටිකක් එකේ මොකද්ද කියලා කියන්න ඕන. බෝධි වංශයේද, එහෙම නැත්නම් දීප වංශයේද, එහෙම නැත්නම් මහා වංශයේද, තව දාඨා වංශයේද කියන්න බලන්න. ඔය ඔන්න ඔය ටිකෙන් මොකේද මේ කරුණ සඳහන් වෙලා තියෙන බහුවර්ණයේදී අහන්නේ ඔහොම එකක් තමයි. මොකේද මේ ප්‍රශ්නයට සම්බන්ධව මේ මූලාශ්‍රය මොකද්ද මේ සිදුවීමට සම්බන්ධ? බෝධිවංශයේද? ඕ නේද, බෝධිවංශය තමයි කියලා ගොඩක් අය ගහන්නේ බෝධිවංශයට. ඇයි? ශ්‍රීමා බෝධියනේ මේ ස්ථාපිත කරන්නේ. ඒ නිසා බෝධිවංශය තමයි මේක තියෙන වැත්තේ. නෑ බොලේ, මොකද්ද? බෝධිවංශය නෙවෙයි, මොකේද? මහා වංශය. ඔන්න වරද්ද ගන්න තමන් ඔය වරද්ද ගන්න දෙක තමයි ඔය කිව්වේ. ගහන්නේ බෝධිවංශයට කියලා. හැබැයි බෝධිවංශය නෙවෙයි මේ විස්තරේ තියෙන්නේ, මොකේද? මහා වංශය. එන ඔන්න ආයි අපිට වරදින්නේ නෑ මේ ප්‍රශ්න විභාගෙදි බහුවර්ණයකට ආවොත්. එනම් මේ චන්දරගම ශාස්ත්‍රීන් ගැන සඳහන් වෙන්නේ මේ මහා වංශය. හරි නේද? හරි. එතකොට එහෙමනම් සංගමිත්තරණිය සමග තව කණ්ඩායමක් ආව. කවුද? 18 කුලයක ශිල්පී ඇවිල්ලා අපේ අනුරාධපුරයක් නේද ගොඩනැගිලි නිර්මාණය අතින් ක්‍රමික සංවර්ධනයකට ලක් කරා 18 කුලයක ශිල්පීන් මේ හරහා අපේ ලංකාවට ඇවිල්ලා. ඉතින් ඒ වගේම තූපාරාමයේ ඉදිකිරීමත් මෙම රජ යුගයේදී සිද්ධ වෙච්ච සේවා විදියට පුතේ අපිට ඔන්න කියන්න පුළුවන්. දැන් බැරි දේවානම් පියතිස්ස රජතුමා ගැන අපිට හොද්දට මේ මූලාශ්‍රයි සාධකයි ඔක්කොම දාලා ලියන්න බැරිද? දැන් ඔය ලියුවේ. එහෙනම් ඕගොල්ලන්ට පුළුවන් ඒක. දැන් එහෙනම් අපි පණ්ඩුකාභය රජතුමා ගැන කතා කරා, දේවානම් පියතිස්ස රජතුමා ගැන කතා කරා. දැන් ඊළඟට එනවා අපි ඊළඟට ඔබේ පොතේ ඊළඟ මේ මේක මම මේ මතක තියාගන්න ඔබට මම කියන්න ඕන. අර ඒ රාජ්‍ය විකාශනය කියන පොතේ පුතේ මේ ටිකක් මේ අවුල් සහගතවනි තියෙන්නේ. ඔන්න එක තැනකත් දුටු ගැමුණු තියෙනවා, ආයි තව තැනකත් දුටු ගැමුණු තියෙනවා, දේවානම් පියතිස්ස ගැනත් එක තැනකත් තියෙනවා, ආයි තව තැනකත් තියෙනවා, මේ පණ්ඩුකාභය ගැනත් තව තැනක තියෙනවා. මේ වගේ තැන් කීපක කවල මේ තමයි මේ රජවරුන්ගේ කරුණු තියෙන්නේ. හැබැයි විභාගෙදී ඕගොල්ලන්ගෙන් කවල මේ දහන්නේ නෑ. විභාගෙදී අහන්නේ රජතුමා දීලා සේවා. දැන් මම මොකද කරේ? මේ අර පාඩමේ තැන් කීපෙම තියෙන කරුණු ටික එකතු කළා ඔබට ප්‍රශ්නෙට උත්තරේ විදියට තමයි මම මේ සාකච්ඡා කරේ. එතකොට ඕගොල්ලන්ට හොඳට මේ ටික හොඳට ඔළුවට එනවා. එතකොට එහෙමනම් ඊළඟ රජතුමා තමයි පුතේ දුටු ගැමුණු රජතුමා නේද? මහා වංශයේ දික්ෂන්ද පිරිවෙනේ හිටි මහානාම හාමුදුරුව මහා වංශයේ ලියපු හාමුදුරුවන් ජනප්‍රියම රජතුමා වන්නේ කවුද? දුටු ගැමුණු රජතුමා. ගොඩාක් මේ රජවරු ලංකාවේ අනිත් රජවරුන්ට වඩා ගොඩාක් ලියවිච්ච ගොඩාක් විස්තර සඳහන් වෙලා තියෙන්නේ මේ දුටු ගැමුණු රජතුමා සම්බන්ධව. ඉතින් ඒකට හේතු තියෙනවනේ. ඒ හේතු තමයි ඔබට මතකයි, මම මෙහෙම කතා කියන්න යන්නේ නැහැ දැන්, මොකද අපිට වෙලාවක් නැති වෙනවනේ. දැන් දුටුගැමුණු රජතුමා චූටි කාලේ මතකනේ, මේ සද්ධාතිස්ස, මේ කවුද සද්ධාතිස්ස රජතුමායි දෙන්න මල්ලි අයියායි මල්ලි දෙන්නට තාත්තා හැම මේක සැරයක් බත්ගුලි කැව්වනේ. මේ බත්ගුලි කවනකොට අයියායි මල්ලි යාළුයි හා කියලා ගුලියක් කෑවා, හාමුදුරුවරුත් එක්ක යාළුයි හා කියලා ගුලියක් කෑවා දුටුගැමුණු රජතුමා. හැබැයි එක තැනකදී දූවල ගිහිල්ලා තරහ වෙලා තාත්තත් එක මොකද කරන්නේ? ඇඳේ වකුටු වෙලා බත් ගුලිය නොකා ඉන්නවා. මොකද්ද හේතුව? තාත්ත කියනවා මොකද්ද? කාවන්තිස්ස රජතුමා කියනවා, පුතේ අර එලාර රජතුමත් එක්ක යන්න එපා යුද්ධෙට කියලා කියනවා. අහනවද? නෑ, ඒ චූටි කාලෙත් ගණන් ගත්තේ නෑ ගිහිලා තාත්ත එක තරහ වෙලා හිටියා. ඊට පස්සේ තාත්ත කියනකොට කියන්නේ අහන්නේ නැතුව රයිතුමා මොකද කරන්නේ? තාත්තත් එක්ක තරහ වෙලා යනවා. තරහ වෙලා ගිහිල්ලා තාත්තා මේ මට යුද්ධෙට යන්න දෙන්නේ නෑනි කියලා තාත්ත රෙවණව පුතේ මේ කාන්තා පළඳනාව. ඔන්න තාත්තේ ඔන්න තාත්ත තියාගන්න කාන්තා පළඳනාව කියලා ඉවරල මට යුද්ධෙට යන්න දෙන්න කියලා කාන්තා පළඳනාව උත්තේවනවා. ඉතින් මේ විදියට මෙයා චූටි කාලේ ඉඳන් මෙයාට උවමනාව තිබුණේ රට එක්සේසත් කරන්න, රටක් විදියට අපේ ජාතිකත්වයේ ඉස්මතු කරමින් මේ සිංහල දේශයේ බෞද්ධ රජ කෙනෙක්ගේ උරුමය ලබා දෙන්න තමයි දුටුගැමුණු රජතුමාට කුඩා කාලයේ සිට අවශ්‍යතාවය තිබුණේ. අන්න ඒ නිසා මෙයාගේ නිසි කල වයස එනකොට එළාර රජතුමා අවුරුදු 44ක් රජකම කළා තිබුණා. අවුරුදු ඒති ඔයාලා හිතන්නකෝ, දැන් දමිළ රජ කෙනෙක් අවුරුදු 44ක් ලංකාව පාලනය කරනවා කියන්නේ එසේ මෙසේ වැඩක් නෙවෙයි. මොකද සිංහල බෞද්ධ පරිසරයක් තිබුණේ. එතකොට ඒ තුල දමිළ රජ කෙනෙක් එළාරව් දමිළ රජතුමෙක් අවුරුදු 44ක් පාලනය කරනවා කියන්නේ මතක තියාගන්න පුතේ, මේ රජතුමා එළාර රජතුමා හොඳ ඇති. ඒකට නිදසුන් තියෙනවා. ඔගොල්ලන්ගේ පොතේත් තියෙන, ඔගොල්ලෝ දන්න නිදසුන් තියෙනවා එළාර රජතුමා හොඳයි කියන එකට. මොනවද එළාර රජතුමා හොඳයි කියන එකට නිදසුන්? අර මේ එක දවසක් අර මේ එළාර රජතුමාගේ මේ පුතා යනවලු මේ කරත්තයකින් ගමනක් යනකොට එළදෙනගේ චූටි පැටියව මේ කරත්තෙට යට කළා මැරෙනවලු මේලා රජතුමාගේ පුතාගේ. ඊට පස්සේ මේ දැන් එලාරයිතුමා මාලිගාවේ සීනුවක් එල්ලල තිබුණලු. මේ සීනුව එල්ලල තිබුණේ අසාධාරණයක් වෙච්ච අයට සොලවලා රජතුමාට මේ අසාධාරණේ කියන්නලු මේ සීනුව සවි කළ තිබුණේ. ඉතින් මේ අනේ අර එල දෙනගේ දැන් පැටිය මැරුණනේ එලාරයිතුමාගේ පුතාගේ අතින්. ඒ නිසා අර එල දෙන ගියාලු මාලිගාවට ගිහිල්ලා සීනුව සැලවල සීනුව සෙලෙව්වලු. එතකොට රයිතුමා සොයලා බලනකොට මේ එල දෙනගේ චූටි වසු පැටියන් මැරිලා. එහෙනම් අන්න ඒ තිරිසන් සතෙක්ට වූ කරදරයටත් එලා රයිතුමා තමන්ගේ පුතාට දඬුවම් දුන්නා කියලා ඉතිහාසයේ මහාවංශයේ සඳහන් වෙලා තියෙනවා. එතකොට අර තවත් මොහොතකදී පුතේ මේ සෑගිරිය කියන විහාරස්ථානයට ගිහින් එනකොට පන්සලේ බැම්මක් කැඩෙනවා. මේ කරත්තේ වැදිලා එලා රයිතුමාගෙන්. එතකොට කියනවා මේ එලා රයිතුමා මං කරපු අපරාධෙට මගේ ගෙල සිඳ මගේ බෙල්ල කපලා දාන්න මම මේ කරපු අපරාධෙට මේ පන්සලේ බැම්ම කැඩුවට. මෙන්න මේ වගේ ප්‍රකාශ වලින් පේනවා පුතේ එලාර රජතුමා සාධාරණව පාලනය කරගෙන ගිය කෙනෙක් කියලා. ඒ නිසා මේ එලාරයිතුමාව පරාජය කිරීම අත්ති සැලසුම් සහගත විදියකට කළ යුතු වෙනවා. ඒ නිසා ඉතා සන්නද්ධව දුටු ගැමුණු රයිතුමා මොකද කරේ? භික්ෂූන් වහන්සේලාගේ උපදෙස් අරගෙන භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛත්වය අරගෙන තමන්ගේ අම්මත් ඉදිරියෙන් තියාගෙන නේද දසමහා යෝධයොත් තම යුද්ධයට එකතු කරගෙන ගිය ගමනක් තමයි මේලාර පරාජය. එහෙනම් ඔන්න ඔබේ අර දුටු ගැමුණු රජතුමා කළ සේවය ලියා දක්වන්න කියන ප්‍රශ්නයට පළමු කරුණ විදියට අපිට ලියන්න පුළුවන් රට එක්සේසත් කිරීම කියලා. පළමු කරුණ විදියට අපිට ලියන්න පුළුවන් මේ රට එක්සේසත් කරනකොට කපටි වැඩක් කරා මේ දුටු ගැමුණු රජතුමා. මොකද්ද කරේ? මෙච්චර කල්පුතේ රටක් එක්සත් විදියට රජකමක් කරපු රජ කෙනෙක් හිටියේ නෑ. ප්‍රදේශ විදියට තමයි, කියන්නේ ප්‍රාදේශීයව තමයි. දැන් අනුරාධපුරයෙන් කරනකොට රුහුණ පැත්ත තව කෙනෙක් රජ කරා. එතකොට මේ විදියට තමයි පාලනය කරේ. එතකොට විමධ්‍ය ගතව තිබූ පාලනය මධ්‍යගත කරපු රජතුමා තමයි එහෙනම් කවුද? දුටු ගැමුණු රජතුමා. ඉතින් කපටි වැඩේ කිව්වේ මොකද්ද? අර ප්‍රාදේශීයව හිටියන්නේ පරුමකවරු. මේ පරුමකලා වෙච්ච දසමහා යෝධයන්ව මේ යුද්ධයට එකතු කරග. එහෙනම් පරුමකලා ඌ දසමහා යෝධයින් මේ රට එක්සේසත් කිරීමේ වැඩපිළිවෙලට ඒකරාශී කරගැනීමේ උපක්‍රමය භාවිතා කරා කවුද? දුටු ගැමුණු රජතුමා. කොහෙද තියෙන්නේ ඒකේ සාක්ෂි? කොතනද තියෙන්නේ මේ දසමහා යෝධය එකතු කරගත්තා කියන්නේ? කොහෙද තියෙන්නේ? මොන සෙල්ලිපියද? ඔන්න ලියා ගන්න. මොකද්ද? සිතුල්පව්ව සෙල්ලිපියේ. එතකොට මේ දැන් ඔයාලා හිතන්නකෝ මේ දසමහා යෝධයෝ යුද්ධයට අරගෙන ගියාම දසමහා යෝධයෝ කරලා තියෙන ටිකක් මම මේ මහාවංශයේ තිබිච්ච ටිකක් ලියාගෙන ආව නිකන් උගලන්ට දැනගන්න නිකන් ආස හිතෙන්න. දැන් ගිහිල්ලි වෙලා දුටුගම් මේ එලා රයිතුමාගේ මාලිගාව ආශ්‍රිතව මේ අර විජිතපුර කියන ප්‍රධාන බලකොටුව තියුණ එලා රයිතුමා, මහාසෝන කියන මොනාද දසමහා යෝධයා ඒ හරිය තිබිච්ච තල් ගහක් ගුදුර ගත්තලු. ඔයා හිතන්නකො තල් ගහක් ගුදුර ගෙන අතර ගත්තලු. තේර පුත්තාබිය කියන කෙනෙක් මොකද කරේ? මහා මුගුරක් අරගෙන අතේ තියාගත්තලු. සුරනිමල කියන යෝධයා මොකද කරලා තියෙන්නේ? මේ විජිතපුර ප්‍රාකාරේ උඩින් පැනලා ඇතුළට. එතකොට ගෝඨයිම්බර කියන කෙනා ඒ වගේ ගෝඨයිම්බර කියන කෙනත් විජිතපුර බලකොටුවට ඇවිල්ලා මේ ඔක්කොම කඩලා බිඳලා දාලා. එතකොට බලන්නකො දැන් මේ තියෙන ශක්තියත් එක්ක තමයි එහෙනම් මේ ජයග්‍රහණය ලැබිලා තියෙන්නේ දුටු ගැමුණු රයිතුමාට. ඔන්න එතකොට අපිට පළවෙනි කරුණ විදියට ඔබට රට එක්සේසත් කිරීම කියන එක ගැන ඔබට ඔන්න ඔය පළවෙනි කරුණට ඔය ටික ලියන්න පුළුවන්. ඒ අනුව මොකද වුනේ? ඒ දුටු ගැමුණු රයිතුමා තරුණ කොල්ලෙක් නේද, තරුණ කුමාරේ. එතකොට එලා රයිතුමා ටික මහලුයි. ඒ නිසා දුටුගන් රයිතුමා කියනවා කවුරුත් එන්න එපා, අපි දෙන්නගේ ද්වන්ත සටන කියලා දෙන්නත් එක්ක සටන කළා. අර අපේ මහලු එලා රයිතුමා පරාජයට පත් වෙනවා. හැබැයි පරාජයට පත් වුණා කියලා මොකද්ද කරේ? හැලු කරාද? පස්සලට නිකම්ම යට කළ දැමුවද? නෑ, දුටුගැමුණු රයිතුමා තව එක දෙයක් කරා. කෘතගුණ සැලකුවා නේද? කළගුණ සැලකුවා. එහෙනම් එලාර මහා සෑය ඉදි කරලා එලාර රජතුමාට මේ හැම ඒ කියන්නේ නමස්කාරය කිරීම සඳහා ඒ වගේ ස්ථානයක් අදටත් දකින්න තියෙනවා. එම ස්ථානය ස්ථාපිත කරා. ඔන්න ඔන්න පළවෙනි කරුණට ඔය ටික ලියන්න පුළුවන්. දෙවැනි එක මොනවද? දෙවැනි එක තමයි මොනවාද කළ සේවා මේ ගොඩනැගිලි සම්බන්ධව, ආගමික ගොඩනැගිලි. එකක් තමයි රුවන්වැලි සෑය. එතකොට රුවන්වැලි සෑය ඉදි කරා. එතකොට ඒකෙදි වෙනද වගේ අර මිනිස්සුන්ගෙන් ශ්‍රමය නොමිලේ ගත්තේ නෑ පුතේ. මිනිස්සුන්ගෙන් ශ්‍රමය නොමිලේ ගත්තේ නෑ. වැටුප් ගෙව්වා නේද? ඔයගොල්ලන්ගේ පොතේ තියෙනවා ඒක. වැටුප් ගෙව්වා කියලා. මං ඒකෙදි මේ දැන් ඔයාලා හිතනවනේ අනේ මේ මේ බාස්ලා කොහෙන්ද, මේ මිනිස්සු කොහොමද මෙච්චර ගොඩක් කොහෙන්ද ගත්තේ කියලා ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන්. මං ඒකට ඔගොල් මහාවංශයේ තියෙන විස්තරයක් ඔයාලගේ විදියට මං කතාවක් කියනවා. ඒ තමයි දැන් මේ කවුද මේ මේ දුටුගැමුණු රයිතුමා දැන් රුවන්වැලි සෑය හදන්න බාස්ලව ඉන්ටර්විව් එකක් කළා. ඒ කියන්නේ බාස්ලව ගෙන්නලා දැන් සම්මුඛ පරීක්ෂණය. මේ සම්මුඛ පරීක්ෂණය කරනකොට දැන් එක එක බාස් උන්න හෙලෙනවලු. එතකොට දැන් රයිතුමා අහනවලු, හරි දැන් මේ ඔය බාස් උන්න හැයි මොකද කරන්නේ? කොහොමද මේ රුවන්වැලි සෑයට ගඩොල් ටික හදන්නේ? එතකොට කිව්වලු රජතුමනි, මම මෙතන තියෙන මේ ගැලේ පුරවල තියෙන පස් ටික අරගෙන සියක් දෙනා දමා එක දවසින් මම ගඩොල් හදනවා. රයිතුමා කිව්වලු, නෑ 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 අයින් වෙන්න අයින් වෙන්න, ඔයා වැඩක් නෑ. ඊට පස්සේ තව එක්කෙනෙක් ආවලු, රයිතුමනි මම මේ ගැලේ තියෙන පස් ටික අරගෙන මං ටක් ගාලා ගඩොල් ටික හදනවා. කිසි ඒක ගැන වැඩිය හිතන්න එපා කියලා කිව්වලු. නෑ රයිතුමා කිව්වා, නෑ 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 ඔයාත් වැඩක් නෑ කියලා අයින් කරනවලු. ඊට පස්සේ උන් ඊළඟ අවස්ථාව එනවා. තව කවුද? Siri Waddana කියන බාස් උන් නැහැ. Siri Waddana කියන මේ ගඩොල් නිෂ්පාදකයා එනවා. ඇවිල්ලා Siri Waddana කියන මේ පුද්ගලයාගෙන් අහනවා රයිතුමා, Siri Waddana ඔබ කොහොමද මේ රුවන්වැලි සෑයේ ගඩොල් නිර්මාණය කරන්නේ? එතකොට කියනවා මේ Siri Waddana කියන මේ ගඩොල් නිෂ්පාදකයා, රයිතුමනි මම මේ ගැලේ තියෙන පස් ටික අරගෙන මේ ගැලේ තියෙන පස් ටික අරගෙන වංගෙඩියේ කොටා, මේ පස් ටික වංගෙඩියේ කොටලා කුල්ලෙන් පොළලා ගලෙහි අඹරා, මිරිස් ගලේ අඹරලා ගන්න පස්සලින් තමයි මම රුවන්වැලි සෑයේ ගඩොල නිර්මාණය කරන්නේ කියලා. එතකොට ඒ නිසා තමයි අපිට සාමාන්‍ය මේ මහාවංශයේ තිබෙන විස්තරයක් තමයි මම ඔයගලන්ට ගත්තේ මේක දැනෙන්න ඕන හින්දා. ඒ නිසා වෙන්න බැරිද පුතේ අදටත් යෝධයින් වගේ අනුරාධපුරයක මේ ගොඩ නැගිලි ටික අපි දිහා අදටත් කඩා වැටෙන්නේ නැතුව බලන් ඉන්නේ ඇයි? අර ගඩොල් වල ගල්ලට අහුවෙලා ගඩොල් පිපිරුවද? නෑ නේද? තනකොළ ඇට පැලුණාද? නෑ. එතකොට ඒ අනුව ගඩොල පිපිරුවෙත් නෑ. අදටත් අපිට අතීත උරුමයන් අපිට දීලා තියෙනවා මේ තිබිච්ච නිර්මාණ හා මේ ගොඩනැගිලි කරුවන්ගේ තිබිච්ච දක්ෂතාවය උඩ. එතකොට එහෙමනම් ඔන්න එතකොට ඒක අපිට ගන්න පුළුවන් මේ රුවන්වැලි සෑය ඉදිකිරීම සහ ඒකට වැටුප් ගෙවීම කියන එක උඩ. ඊළඟ එක තමයි මේ රුවන්වැලි සෑයේ දෙපැත්තේ, රුවන්වැලි සෑයේ දෙපැත්තේ දන්සැල් ඉදි කරලා තිබිලා තියෙනවා. එතකොට දන්සැල් ඉදි කරලා තිබිලා තියෙනවා භික්ෂූන් වහන්සේලාට මේ දන්සැල් වලින් දාණය ලබා ගැනීම සඳහා. එතකොට ඔන්න ඒකත් ඔබේ පොතේ තියෙන එකක්. ඊට අමතරව මොනවාද මේ මිරිස වැටිය නේද? මිරිස වැටිය ඉදිකිරීම ඒ වගේ දේවල් ඊට පස්සේ කියන්න පුළුවන්. ඊළඟට දැන් ඔයාලා හිතන්නකෝ, තව කරුණක් විදියට අපි ලියන්න පුළුවන්, හයේ පන්ති පොතේද පොතේ තියුණා, ඔහෝ හතේ පොතේ තියුණා. මේ දැන් යුද්ධයක් යන වෙලාවේදී රටක් වැටෙන්න පුළුවන් ආහාර හිඟයින්, එතකොට මේ දුටුගැමු රයිතුමා තව කළ සේවයක් විදියට කෘෂිකර්මාන්තය සංවර්ධනය කරපු එක පෙන්වන්න පුළුවන්. කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම. එයා අහලා තියෙනවද එහෙම කෘෂිකර්මාන්තය සංවර්ධනය එයා කරා කියලා? එයා කොහොමද කරෙව්වේ? කෙනෙක් ධම්මල කරේ. ඒ තමයි එයා යුද්ධ යන අවස්ථාවේදී ලංකාවේ කෘෂි ආර්ථිකය බිඳ වැටෙයි කියලා තමන්ගේ සහෝදරයට නේද, තමන්ගේ සහෝදරයට දෙනවා කෘෂිකර්මාන්තය අතින් සංවර්ධනය කරන්න කියලා. එතකොට ඒ අනුව සද්ධාතිස්ස රජතුමා දිගාමඩුල්ල ප්‍රදේශයට ගිහිල්ලා මේ යුද්ධ යන අවස්ථාවේදී ආර්ථිකයේ කෘෂි ආර්ථිකයේ කඩාන වැටෙන්නේ නැති වෙන්න, මිනිස්සු බඩගින් නොතිබෙන්න මොකද කරේ? සද්ධාතිස්ස රජතුමා කෘෂි ආර්ථිකය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට එක් වුණා. එතකොට මං හිතන්නේ දැන් අද දවසේ, එතකොට අද දවස ගත්තාම අපිට ටිකක් තමයි මේ රජවරු ගැන කතා කරන්න පුළුවන් උනේ. එතකොට මම ඔබට එක ප්‍රශ්නයක් දුන්නා. මොකද්ද? එකක් දුන්නා, පණ්ඩුකාභය රජතුමාගේ රාජ්‍ය පාලන සමයේදී කළ සේවය කෙටියෙන් ලියා දක්වන්න. මං හිතනවා ඔබට පණ්ඩුකාභය රජතුමා කළ සේවය ගැන ලියන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊළඟ රජතුමා අපි කතා කරා, දේවානම්පියතිස්ස රජතුමා. එහෙනම් දේවානම්පියතිස්ස රජතුමා ගැන අපි ප්‍රශ්නය මන් නැවතත් කියනවා. දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේදී සිදු වූ සුවිශේෂ සේවාවන් ලියා දක්වන්න. හරි නේද? එතකොට ඔන්න ඔබේ දෙවනි ප්‍රශ්නය. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය විදියට අපිට ගන්න පුළුවන් දුටු ගැමුණු රජතුමා ගැන. එහෙනම් මේ ඔන්න ඒක ඔන්න ලියාගන්න මං කිව්වා. මං හිතන්නේ නැවතත් මං ඔයාලට කියනවා, දුටු ගැමුණු රාජ්‍ය පාලන සමයේදී සිදු සේවාවන්, ඒක දෙමු කරුණු තුනක් කියලා ඔගොල්ලන් ලියන්න පුළුවන්. ලියාගන්නකො, දුටු ගැමුණු රජතුමාගේ රාජ්‍ය පාලන සමයේ සිදු සේවාවන් කරුණු තුනක් ඇසුරෙන් විස්තර කරන්න. එතකොට ඔන්න ඔය විදියට අද දවසේ අපි රජවරුන් තුන්දෙනෙක් ගැන සාකච්ඡා කරා. එහෙමනම් මං හිතනවා අද දවසේ ඔබත් සමග අපි කම්මැලි නැතුව අපේ ඉතිහාස විෂය සම්බන්ධ ඔයාලත් මමත් සාකච්ඡා කරගෙන ගියා. හොඳින් මේවට පිළිතුරු සපයන්න. එහෙමනම් මං හිතනෝනේ ඉතිහාසෙ තව ගොඩාක් ඉගෙන ගන්නත් බෑ කම්මැලිනේ නේ. ඒ නිසා අද දවසට ඔබෙත් මගෙත් සාකච්ඡා මින් අවසන් කරමින් මම අද දවසේ නිහඬ වෙනවා. දයාබර දුවේ පුතේ, ඔබ සැමට දළදා සමිඳු පිහිටයි. මම තිසරි තේජනීඩි අල්විස්, ඉතිහාස ගුරු උපදේශක, මහනුවර කලාපඅධ්‍යාපන කාර්යාලය.